අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී හියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්නෝව අවෙක්කේය කතානි අකතානිච හිරු සදහම් උදෑසන මේ සෙනසුරාදා දිනයේදී උතුම් සීසත් ධර්මය ශ්‍රවණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අපේ ආච්චි අම්මලා සීයලා අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලා චූටි දුවලා පුතාලා සිළු දෙනාම වටිනා කියන දවසකට තමයි මේ එළඹිලා තියෙන්නේ. මේ මොහොත එනකල් වෙලාව එනකල් අපේ මේ සදහැවත් පින්වතුන් පිරිස ලංකාවාසී වගේම ලෝකේ පුරා පැතිරී ඉන්න සදහැවත් කාරුණික පින්වතුන් සියලු දෙනාම සූදානමින් බලා සිටිනවා. ඒ සූදානමින් බලා සිටින වෙලාවේදී ඔය ඇත්තන්ගේ දෙසවනයන් හරහා මොලේට ආමන්ත්‍රණය කිරීමටයි කල්පනා කරන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් බිඳක් අරගෙන ඇවිදින්. මේ වගේ උතුම් සත්ක්‍රියාවක් සිද්ධ කිරීමට මූලික ස්ථානය ලබා දෙන්නේ හිරු මාධ්‍ය ජාලය තුලින්. හිරු මාධ්‍ය ජාලයේ හිරු FM හරහා ඔබගේ දෙසවනට සෙනසුරාදා දිනේදී උදෑසන කාලේ අපේ දරුවන් දවස් පහේම පාසල් අධ්‍යාපනය ලබලා තරමක විවේකයෙන් ඉන්න වෙලාවේදී මනස ඉතාම සැහැල්ලු කරගන්න, ඒ වගේම ලැබුව මනුස්සකමට වටිනාකමක් චූටි කාලේ ඉඳන්ම එකතු කරන්න බලාපොරොත්තුෙන් උතුම්ම උතුම් සත්ක්‍රියාවක් තමයි මේ හිරු මාධ්‍ය ජාලය සිද්ධ කරන්නේ. ඒ වගේම අපේ වැඩිහිටි පිරිසට අම්මලා තාත්තලාට හැම දිනාටම බොහොම වටිනා කියන කාල වේලාවක් තමයි මේ වෙලාව වෙන් කරලා දීලා තියෙන්නේ. එතකොට සදහැවතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපිට අහන්න ලැබෙනවා නම් අපි තමයි මේ ලෝකයට ඉපදුනා වූ වාසනාවන්තම පිරිස. එවැනි උතුම් වාසනාවක් උදා කරලා දීලා තියෙන්නේ මේ රටවාසී සියලු දෙනාටමත්, ලෝකවාසී මේ ශ්‍රවණය කරන හැම දෙනාටමත්. මේ අවස්ථාව සලසා දීලා තියෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා රේනෝද සිල්වා මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින්. ඒ නිසා ඔය ඇත්තන්ට බොහොම සතුටු වෙන්න පුළුවන් කාරණයක් මේ සෙනසුරාදා දිනයට තියෙන්නේ. මේ උතුම් සීසත් ධර්මය මගේ දෙසවනට ඇරගෙන, මගේ මොලේට ඇරගෙන, හදවතට ඇරගෙන මේ ධර්මයේ තුල ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඒ තුලින් මගේ ජීවිතයට එන දේවල් මොනවාද? මා අනුගමනය කළ යුතු දේවල් මොනවාද? අනුගමනය නොකළ යුතු දේවල් මොනවාද? කළ යුතු දේවල් මොනවාද? නොකළ යුතු දේවල් මොනවාද? අපි මේ කළ යුතු නොකළ යුතු අනුගමනය කළ යුතු අනුගමනය නොකළ යුතු සෑම දෙයක් පිළිබඳවම මනාව අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරනවා නම් ආන්න අපි තමයි මේ ලෝකයට පහළ වුණු වාසනාවන්තම ගුණවන්තම හොඳම හොඳ පුද්ගලයින් බවට පත්වන්නේ. එහෙනම් සදාවතුනි දැන් මේ වෙලාවේදී ඔය ඇත්තන් සියලු දෙනාම කල්පනා කරගන්න ඕනි. මේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමටයි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. ඒ අනුව කල්පනා කරගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන ගාථාවක් තමයි මම මුලින් මාතෘකා කරගත්තේ. නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්ත නෝව අවෙක්කෙය කතානි අකතානිච කියලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ධම්මපදයේ පුප්ප වග්ගේන මේ ගාථාව තුළ අපේ ජීවිතයට ඉතාම වැදගත් කාරණාවන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාලා. ඒක නිසා අද දිනේ මේ උතුම් සීසත් ධර්ම ශ්‍රවණය කරන අපේ සදහැවත් පින්වතුන් එවැගේම අපේ චූටි දුවල පුතාලා සියලු දෙනාම මේ ගාථාවෙන් කියවෙන කාරණාවන් පිළිබඳව මනා අවබෝධයෙන් යුක්තව සිහියෙන් යුක්තව ශ්‍රවණය කරන්න ඕනි. ශ්‍රවණය කරලා මතක තියාගන්න ඕනි. මතක තියාගෙන ඒ අනුව ජීවිතයේ හැසිරෙන්න ඕනි. ඒ හැසිරීම තමයි අවසානයේ ඔබව උතුම් වූ ස්ථානයකට රැගෙන යන කාරණේ බවට පත් වෙන්නේ. සදාවත් කාරණක පින්වතුනි, මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මොකක්ද? නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත නොව අවික්කේය කතානි අකතානිච. මේ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ අනුන් පිළිබඳව, අනුන්ගෙන් එන චෝදනාවන් පිළිබඳව, අනුන් කියන දේවල් පිළිබඳව, අනුන්ගෙන් ලැබෙන සිතුවිලි මොනවාහරි දේවල් පිළිබඳව, ඒ සිතුවිලි හරහා ඔබගේ දෙසවනට ප්‍රකාශ කරන වදම් පිළිබඳව ඒවා තැකීමක් කරන්න එපා. ඒ වගේම තමන් විසින් කළ යුතු නොකළ යුත්ත මෙනෙහි කරන්න. මම කළ යුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව මෙනෙහි කරලා ඒක ක්‍රියාත්මක කරන්න කියන එකයි මේකේ සරල අදහස භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒත් මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ඒක පසුව විස්තර කර ගනිමු. දැන් මේ වගේ ගාථාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුමන කාරණයක් මතද, මොන හේතුව නිසාද කියන එක පිළිබඳව කරුණු ටිකක් සොයා බලමු. ඒ අනුව මේකෙදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? පාටිකා ජීවක පුත්‍රය කතාවස්තුව කියලයි මේකට හඳුන්වන්නේ. මේ පාටිකා පුත්‍ර ජීවක කතාවස්තුව ආරම්භ වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න සමයේදී ඒ ප්‍රදේශයේ ඉන්නවා උපාසිකාවක්, එහෙම නැත්නම් කාන්තාවක්. ඒ කාන්තාවන්ට තමන්ට දරුවෝ ඉන්නා වගේම පාටික පුත්‍රයෙකුත් ධාරක සෙනෙහස තබාගෙන හදා වඩා ගන්නවා, වර්ධනය කරනවා. මේ ධාරක සෙනෙහසින් හදා වඩාගෙන පෝෂණය කරමින් කාලයක් දියුණු කර ගනිමින් ඉතාම දියුණු තැනකට ගෙනියනවා තමන්ගේ දරුවන් වගේම මේ අයත්. ඒක නිසා ආසන්න නිවාසයක් හදලා ඒ නිවසේ තමයි මේ පුත්‍රයාව වර්ධනය වෙන්න අවස්ථාව සලසලා දෙන්නේ. එහෙම වර්ධනය වෙන්න අවස්ථාව සලසා දුන්නට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? මේ පාටික පුත්‍රයාත් වර්ධනය වෙලා කාලයක් ටිකක් දුරට ගිහිල්ලා ජීවත් වෙනවා. මේ ජීවත් වෙන අතරතුරදී මේ මාතාව ඉන්න ප්‍රදේශයේ ඉන්න කාන්තාවන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දෙන්න පටන් ගන්නවා. බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහිල්ලා දානය පිරිනමනා ඒ ඇත්ත ඇවිල්ලා අර කාන්තාවත් එක්ක කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඉන්න සමය අපිට පුදුමාකාර සතුටක් තියෙන්නේ අද දිනේදී අපි දානය පිරිනැමුවා කියලා පුදුමාකාර සතුටක් භුක්ති විඳින අවස්ථාවක් අපි දකිනවා ඊළඟට සදහැවත් කාරණක පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මේ වැඩ ඉන්න සමයේදී අර උපාසිකා තව පිරිසක් යනවා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ගිහිල්ලා උතුම් සීසත් ධර්මයේ ශ්‍රවණය කරලා පැහැදුණු සදහැසිතින් යුක්තව නිවෙස් වලට ඇවිල්ලා අර ගෙදෙට්ටත් ගිහිල්ලා කතා කරන අතරේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ඒ උතුම් සීසත් ධර්මයේ පිළිබඳව ඔවුන් අතර සාකච්ඡාවක් ඇති කරගන්නවා. මේ සාකච්ඡාවත් ඉතා ප්‍රබල වූ සාකච්ඡාවක් ධර්මයේ පිළිබඳව ඉතා ගැඹුරෙන් අධ්‍යයනය කරන විදිහට තමයි මේ ධර්මයේ පිළිබඳව ඔවුන් සාකච්ඡා කරගන්නේ. ඒ සාකච්ඡාවත් ඇති වෙලා ඊළඟට මොකද කරන්නේ ඊළඟට මේ සීසත් ධර්මය ශ්‍රවණය කරලා මේ ධර්මය පිළිබඳව විස්තර කරාට පස්සේ අර කාන්තාවට අවශ්‍ය කරනවා දැන් මමත් භාග්‍යවතුන් වහන්සේට අනේ දන් ටිකක් දෙන්න පුළුවන් නම් මං කොච්චර වාසනාවන්තද උන්වහන්සේ දේශනා කරන්න යෙදුන මේ සීසත් ධර්මය බිඳක් හරි මගේ දෙසවනට එකතු කරගන්න පුළුවන් නම් මං කොච්චර වාසනාවන්තයිද මට ඒක කරගන්න පුළුවන් නම් මං කොච්චර වාග්ය සම්පන්නයිද මම නේද මේ ලෝකයට පහළ වුණු වාසනාවන්තයින් අතර එක්කෙනෙක් බවට පත් වෙන්නේ කියලා සතුට සිතින් ඇති වෙලා අර කාන්තාවන් පිරිසත් එක්ක මේ මාතාව නැත්තම් මේ කාන්තාව යන්න හදනවා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට දම් පිරිනමන්න. ඒ වගේම උතුම් සීසත් ධර්මය ශ්‍රවණය කරන්න. අනේ මේ සීසත් ධර්මය ශ්‍රවණය කරන්න යනවා කියලා යන්න හිතුවට. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට දානය පිරිනමනවා කියලා හිතුවට. අර හදාගත්ත පාටික පුත්‍රයා මිත්‍යා දෘෂ්ටික භාවයේ යවා ගිහිල්ලයි තියෙන්නේ. ඒක නිසා එතුමා යන්න දෙන්නේ නැ කාටද ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට දන් දෙන්නවත් බණ අහන්නවත් යන්නේ දෙන්නේ නැ තමන්ගේ අම්මට. තමන්ගේ අම්මට ඒ කියන්නේ හදාගත්ත ඒ කාන්තාවට යන්න දෙන්නේ නැ. දැන් ඉතින් ඒ දෙයට යොමු වෙන්න ලැබෙන්නේ නැති නිසා මොකද්ද ඊළඟට කරන්නේ? ඊළඟට කළ යුතු යමක් නැති නිසා ඊළඟට කල්පනා කරනවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාගේ මේ නිවසට වඩමවා ගන්න ලැබෙනවා නම් ඒක ඊට වඩා වාසනාව සම්පන්න දෙයක්. හෙට දවසේම වඩම්මලා දන් දෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? ඒ දෙය මගේ ජීවිතයට එකතු කරගන්න ලැබෙනවා නම් මන් ලැබපු වටිනාම කියන දෙයක් වාග්යවන්ත දෙයක් නේ. එහෙම හිතලා එහෙම කල්පනා කරලා ඒ වාග්යවන්ත දෙය පිළිබඳව විමසන්න කල්පනා කරනවා. එතකොට එහෙම කල්පනා කරලා මොකද කරන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්න කියලා තමන්ගේ පුතණුවන් කැඳවලා ආරාධනා කරන්න කියලා කියනවා. පුතේ යන්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනා කරන්න කියනවා උන්වහන්සේට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ මෑණියන් අද දිනේදී බලාපොරොත්තු වෙනවා මේ ආරාධනාව කරන්න. ඒ තමයි බුදුහාමුදුරුවනේ හෙට දිනේදී මේ නිවසට වැඩම කරලා දානීය වළඳලා උතුම් සීසත් ධර්මය දේශනා කරන්න කියන උතුම් වචනයෙන් යුක්තව ආරාධනා කරන්න කියලා තමන්ගේ ආදරණීය පුතණුවන්ට කුසෙන් වදාපු පුතණුවන්ට කියනවා. මේ පුතාත් යනවා. යන අතරේ අර පාටික පුත්‍රයා ඉන්න ගෙදරටත් ගොඩ වෙලා තමයි යන්නේ. යනකොට අහනවා, ඔබ කොහෙද යන්නේ? මම යනවා හෙට දවසේ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ දානය සඳහා ආරාධනා කරන්න. ඒ වගේම උන්වහන්සේට ඒ අවසානයේ සීසත් ධර්මයත් අප වෙනුවෙන් දේශනා කොට වදාරන්න කියන උතුම් ආරාධනාව කරන්න තමයි මම මේ යන්නේ කියලා කියනවා. එහෙම කිව්වට පස්සේ මම මේ දෙයට යන්නේ, මේ ආරාධනාව කරන්න යන්නේ කියලා මෙහෙම යනකොට මොකක්ද වෙන්නේ? මේ ආරාධනා කරලා යනකොට, ආරාධනාව කරන්න යන්න හදනකොටම අර පාටික පුත්‍රයා කියනවා, යන්න එපා. ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් වැඩක් නැහැ. ඔය දන් දීමෙන් ඇති වැඩක් නැහැ. ඕවා කිරීමෙන් වැඩක් නැහැ. යන්න එපා කියලා කියනවා. ඒ වෙලාවේදී අර මෑණියන්ගේ පුතා කියනවා, බෑ එහෙම බෑ. අම්මාගේ වචනේ, අම්මාගේ සතුට වෙනුවෙන් මට මේ දේ සිද්ධ කරන්න ඕනි කියලා කියනවා. එහෙමනම් මං වෙනුවෙන් යමක් කරන්න කියලා කියනවා. ඔබ වෙනුවෙන් මං කුමක්ද කරන්න ඕනි? ඒ වෙලාවේදී කියනවා, මා වෙනුවෙන් කළ යුතු දෙයක් තමයි මොකක්ද? ඔබ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ඕනනම් ආරාධනා කරන්න. හැබැයි ගෙදරට එන පාර කියන්න එපා කියලා කියනවා. හරි, ඔබ වෙනුවෙන් එහෙනම් මම ඒ දේ කරන්නම්, භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්නම්. නමුත් මං පාර නොකිය නැවත ගෙදරට යන්නම් කියලා මේ පුතා මොකද කරන්නේ? යනවා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්න. ගිහිල්ලා ආරාධනා කරනවා. ආරාධනා කරාට පාර කියන්නේ නැහැ ගෙදරට පැමිණෙන්න. දැන් පසුවදා උදා වුණා. ඇයි අර ආරාධනා කරන්න කියලා කිව්වේ? ඒ වෙලාවේදීම කියනවා පාටික පුත්‍රයා, ඔබ ආරාධනා කරාම බුදුරජාණන් වහන්සේට පාර නොකිව්වාම එන්න දන්නේ නැහැ ගෙදරට. ගෙදරට උන්වහන්සේට එන්න බෑ එතකොට. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෑණියන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාවෙන් හදන්නේ ඉතාම රසවත් ආහාර පාන. බුදුහාමුදුරෝ නොවැඩියාම අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒ රසමුසු භෝජන අපි දෙන්නටම අනුභව කරන්න පුළුවන්. ඒක නිසා පාර කියන්න එපා කියලායි කිව්වේ. මේක භාග්‍යවතුන් වහන්සේට එතකොට පාර නොකිව්වේ නෑ. පව්වදා උදා වුණා. අර පාටික පුත්‍රයාත් ආවා. ඒ නිවසේම කාමරයක් වෙන් කරලා දුන්නා, ඔබ මේ නිවසේ මෙතෙන්ට වෙලා ඉන්න කියලා. ඒ කාමරයට වෙලා ඉන්න කියලා. අයේ ප්‍රදේශයේ ඉන්න පිරිසත් මේ බුදුහාමුදුරෝ වඩිනවා කියලා සතුටු සිතින් යුක්තව මේ නිවසට එක් රැස් වුණා. මේ එක් රැස් වෙලා ඉන්නකොට දැන් මග බලාගෙන ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දැන් වඩි කියලා. වෙලාව ආසන්න වෙනකොටම බුදුරැස් විහිදුවමින් ඉතාම භාග්‍ය සම්පන්න ලීලාවන් පෙන්වමින් මේ පොළොව සනහා භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහාට වඩිනවා. අර මෑණියන්ට ඊවාගිය පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ප්‍රදේශයේ ඉන්න කාන්තාවන් හැමදෙනාටම පුදුම සතුටක්. බුදුරහාමුදුරුවෝ අපේ නිවසට, අපේ ගමට වඩිනවා කියන සතුට ඇති වුණා. ඒ සතුට මතම දෑත් දෙක දෝතට හදාගෙන නළලට අරගෙන සාදුකාර දෙන්න පටන් ගත්තා. මේ සාදු නාදේ ඇහෙනකොට, සාදු හඬ ඇහෙනකොට ටික ටික අර පාටලි පුත්‍රයාට මොකද්ද වෙන්නේ? ද්වේෂය ඇති වෙනවා, තරහව කේන්තිය වැඩි වෙනවා ඇති වෙනවා. මේ ඇති වෙලා වැඩි වෙන කේන්ති අර සාදු නාදය මැදියේ වැඩි වෙන්න පටන් ගන්නවා. බලන්න චූටි දුවේ පුතේ, මිත්‍යා දෘෂ්ටියක් එල්බ ගත්තාම, වැරදි සිතුවිල්ල කොළුවට දාගත්තාම, වැරදි දෙයක් කොළුවට එකතු කරගත්තාම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේවත් අඳුරන්නේ නැති අය ඉන්නවා. සමහරක් වෙලාවට අපි විහාරයේ ඇතුළට ගිහිල්ලා කරන්න ඕනි කාර්ය මොකද්ද කියලා සමහරක් වෙලාවට දන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියේ ඉල්බගත්තාම. පන්සලකට ගිහිල්ලා හැසිරෙන විදිය අපි සමහරක් වෙලාවට දන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියේ ඉල්බගත්තාම. කරන්න ඕනි කාර්ය හා නොකරන්න ඕනි කාර්ය පිළිබඳව අපි දන්නේ නැහැ. ඒක නිසා තමයි මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක ඉතාම භයානක වූ දෙයක්. දැන් ඉතින් මේ දුර්වලතාවයෙන් යුක්ත පුත්‍රයා අර කාමරයට වෙලා කේන්තියෙන් ඉන්නවා. කේන්තියෙන් ඉන්න අතරේ මොකද වෙන්නේ? අර බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ ශ්‍රීපාද පත්මයන් වන්දනා මාන කරනවා සාදු නාද දිදී අර පිරිස එකතු වෙලා. ඊළඟට සුදුසු පිළිවෙලක් වූ ලස්සන ආසනයක් පිළියෙල කළා ධර්ම දේශනා කිරීමට හා දානය වැළඳීමට සුදුසු ඉතාම අලංකාර මනහර වූ ආසනයක් තමයි පිළියෙල කළේ. මේ ආසනයේ බුද්ධ රශ්මිය විහිදුවමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ වැඩ සිටින වෙලාවේදී දැන් භාග්‍යවතුන් වහන්සේට අර කාන්තාව ඇතුළු ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාම එකතු වෙලා මොකද කරන්නේ? දානේ පූජා කරනවා බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව වගේ ඉතාම ප්‍රණීතව උසස් අයුරින් සකස් කරපු මේ දානය සදහැසිතින් යුක්තව පූජා කරනවා. මේ සදහැසිතින් යුක්තව පූජා කරලා ඊළඟට මොකද වෙන්නේ? සදහැසිතින් යුක්තව පූජා කරාට පස්සේ දැන් මේ සියලු දෙනාම එකතු වෙලා දානය ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වළඳලා ඉවර වුණාට පස්සේ පැත්තකින් වාඩි වෙනා උතුම් සීසත් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා. ඒ සීසත් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා වාඩි වුණාම භාග්‍යවතුන් වහන්සේ එකින් එක ධර්මකාරණාවන් විවරණය කරමින් දේශනා කරන්න පටන් ගත්තා. දැන් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන්නවා මේ නිවස ඇතුලේ තවත් මිත්‍යා දෘෂ්ටි එල්බගත් පුත්‍රයෙක් ඉන්නවා කියලා. ඒක නිසා තමයි මට මේ නිවසට එන්න පාර කියන්න එපා කිව්වේ කියලා උන්වහන්සේට පෙනුණා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ පාර හොයාගත්තේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණු ඥානෙ. උන්වහන්සේට පාර අමුතුවෙන් කියන්න ඕනේ නෑ. පුතේ දන්නවා නේද අපේ ලම්මා සම්බුදුරජාණන් වහන්සේට යම්කිසි සත්වයේ කකුසල කර්මයන් කරලා මිය පරලෝ ගියාම අපායට යනවා නම් අපායට යන විදිය දන්නවා උන්වහන්සේ තමයි දේශනා කළේ. කෙනෙක් කුසල් දාම් කරලා දිව්‍ය ලෝකයට මනුස්ස ලෝකයට එනවා නම් ඒ එන විදියත් භාග්‍යවතුන් වහන්සේම තමයි දැක්කේ සී සම්බුද්ධඥානයෙන් දේශනා කොට වදාලේ. ඒක නිසා ප්‍රේත ආත්මයකට කවුරු හරි යනවා නම් ඇයි යන්නේ, කුමන හේතුවක් නිසාද, මොකද්ද කියලා ඒක පිළිබඳව දන්නේත් භාග්‍යවතුන් වහන්සේම තමයි දැක්කේ දේශනා කළේ. තිරිසංගත සත්වයෙන් වෙලා ඉපදෙන්නේ කුමන හේතුවක් නිසාද කියන එක ඒක පිළිබඳව දන්නේත් අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේම තමයි, භාග්‍යවතුන් වහන්සේම තමයි. ඒක නිසා සදහැවතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් අර නිවසට පැමිණෙන පාර කියන්න ඕනේ ශ්‍රී සම්බුද්ධ ඥානයට. මේ කරුණු හැම එකක්ම වැටහෙනවා. කොහෙටද යන්න ඕනේ, කල යුත්තේ කුමක්ද, විය යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව මනා වූ අවබෝධයක් උන්වහන්සේගේ ශ්‍රී ඥානයට පහළ වෙනවා. ඒ ඥානයට පහළ වෙන නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සීසත් ධර්මය තුල දේශනා කරන්න පටන් ගන්න. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොටම එක ධර්මකාරණාවක් අවසාන වෙනකොටම අර මෑණියම් ප්‍රමුඛ සියලු දෙනාම එකතු වෙලා මොකද්ද කරන්නේ? ශබ්ද නගා සාදුකාර දෙනවා. මේ නැගෙන සාදු හඬක් හඬක් වාරයක් පාසා අර පාටලි පුත්‍රයාට මොකද වෙන්නේ? මේ පාටලි පුත්‍රයාට කේන්ති යනවා, තරහව වැඩි වෙනවා, තව තව දේශේ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. දැන් මොකක්ද කරන්නේ? කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්වයටම පත් වුණා. පත් වෙලා එක පාරම අර දොර ඇරගෙන එළියට පැනලා අම්මාට නැත්තන් තමන් හැදුව වැඩුව කෙනාට බැනගෙන බැනගෙන යනවා මේ කාලකන්ණි චරිතයක් කියන වචනය පාවිච්චි කරමි. මෙහෙම බයින්න පටන් ගන්නවා. මේ බයිනකොට නින්දා කරන්න පටන් ගත්තා ඒ මෑණියන්ට. ඒ වගේම භාග්‍යතුන් වහන්සේටත් යම් යම් වචන කියන්න ගත්තා. මෙහෙම වචන කියනකොට නින්දා කරලා කරලා දැන් මෙතුමා මොකද කරේ? මේ තමන්ගේ දුගතිගාමී ආත්මයකට මඟ පාදා ගත්තා. වැරදි තැනකට මේ ජීවිතේ යොමු කරගත්තා. එතුමාව සම්මාදිට්ඨියට ගෙනියන්න අපහසු වුණා. නමුත් එකපාරම බණපදයක්වත් නොහසා තමයි මේ කේන්තියෙන් ඉඳලා තමයි ඒ දේ කියන්න පටන් ගත්තේ. ඒ වෙලාවේදී පිරිස එකතු වෙලා එතුමා එතනින් බැහැර කරනවා. බැහැර කරාට පස්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ බණ දේශනා කළාට බණපදයක් දේශනා කරනවා. දේශනා කළාට අර මෑණියන්ගේ ඔළුවේ ඇති වෙලා තියෙන කලකිරීමක්. ඇයි මං හදපු කෙනා මෙහෙම වුණේ කියලා. ඉතාම දුක්ඛිත හැඟීමක් තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එකදු බණපදයක්වත් මේ හිතට යොමු වෙන්නේ නැහැ. ඒ යොමු වෙන්නේ නැති නිසා ඉතාම ශෝකී හැඟීමක් තියෙන්නේ. දුක්ඛදායක හැඟීමක් තියෙන්නේ, වේදනාවක් තියෙන්නේ. මේ දුක්ඛදායක වේදනාවෙන් ඉන්න නිසා මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේට පේනවා මෙතුමිය දැන් බණ අහන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබතුමියට දැන් මම මේ දේශනා කරන ධර්ම කාරණයක් වැටහෙන්නේ නැහැ නේද කියලා. නෑ, මට ඒක දැන් වැටහෙන්නේ නැහැ. හිතේ නොසන්සුන් භාවය ඇති වුණා බුදුහාමුදුරුවනි. ඇයි මෙහෙම දෙයක් උනේ, මෙහෙම දුක්ඛදායක දෙයක් උනේ කියන මේ ප්‍රශ්නය මට දැන් නිතර නිතර වද දෙන කාරණයක් බවට පත් වුණා. මේක හිතේ වේදනාව ගෙන දෙන දෙයක් බවට පත් වුණා. හිතට දුකක් දැනෙන දෙයක් බවට පත් වුණා කියලා කිව්වා. කවුද මේ කිව්වේ? මේ උපාසිකාව භාග්‍යතුන් වහන්සේට දේශනා කියන්න පටන් ගත්තා. එහෙම කිව්වට පස්සේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතුමියට මේ කාරණිය මූලික කරගෙන වැටහෙන්නට අර මම මුලින් මාතෘකා කරගත්ත ගාථාවෙන් ධර්ම දේශනා කරනවා. මොකද ඒ ගාථාව? නපරේ සං විලෝමානී නපරේ සං කතා කතං අත්තනෝව අවේක්කෙය කතානි අකතානිච. මොකද්ද මේ ගාථාවෙන් අපිට දෙන ලොකුම පාඩම? නපරේසං විලෝමානි. අපි බොහෝ වෙලාවට අපිට ගොඩාක් අය විවිධ දේවල් කියන්න පුළුවන්. අනුන්ගේ බැනුම් අපි ගණන් ගන්න ඕනි දේවල් නෙමෙයි. මගේ අතේ තිය වැරද්දක් නැත්තම්. ඒත් සමහරක් වෙලාවට අපි ගොඩාක් වෙලාවට එක එක්කෙනා නගන චෝදනාවන් හමුවේ, එක එක්කෙනා ගෙන එන ප්‍රශ්න හමුවේ, එක එක්කෙනා දක්වන වැරදි ක්‍රියාකාරකම් හමුවේ මගේ හිත සැලෙනවා. මේ බණ ටික අහන චූටි දුව පුතා මෙන්න මේ කාරණේ හිතන්න. අපේ අම්මලා තාත්තලාත් හිතන්න. වැඩිහිටි පිරිස වගේම තරුණ වයසේ ගෙවන අපේ නංගිලා මල්ලා සියලු දෙනාමත් අහන්න. ඔය අයට වැරද්දක් නැතුව කෙනෙක් බැන්නොත් ඔබගේ හැසිරීම රටාව කොහොමද? ඔබ දක්වන ප්‍රතිචාරය මොන වගේද? ඔබ ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙන ආකාරය මොන වගේද? වැරද්දක් නැතුව චෝදනා නගනකොට ඔබගේ හැසිරීම රටාව වෙනස් වෙනවා. ඒ වෙනස් වීමම ඔබ වැරද්ද බාරගත්තා වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේකදී කියන්නේ, නපරේසං විලෝමානි, නින්දා කරන අයගේ ස්වභාවය තේරුම් අරගෙන තමන් අතේ වැරදක් නැත්තං ආන් ඒව දිහා බලන්න එපා. මේ බයින අය අපිට සමහරක් වෙලාවට ගොඩනගන්නේ ජාතියෙන් බයිනවා. උපත නිර්මාණය කරගෙන ඒ උපත අනුව අපිට බයින්න පුළුවන්. නජජ්ජා වසලෝ හෝති, නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ, කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ උසස් කුලේ උසස් කෙනෙක් බවට උපතින් සිද්ධ වෙන්නේ නැහැ කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ සිද්ධ වෙන්නේ තමන් මේ ලෝකේට පහළ වෙලා කරන කර්මය ක්‍රියාවනුව තමයි තමන් උසස්ද පහද්ද කියලා තේරෙන්නේ. ඒක නිසා තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම උසස් කෙනෙක් එහෙම නැත්නම් ඉහළ තත්වෙන් ඉන්න කෙනෙක් කියලා තේරුම් ගන්න කිව්වේ තමන් කරන්නා වූ යහපත් දේ අනුවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. එනම් මුලින්ම මේ උපත අනුව තීරණය කරනවා නම් කවුරු හරි බයිනවා නම් නින්දා කරනවා නම් ආනේක එයාගේ තියෙන දුර්වලතාවයක්. අපි ඒ බාර ගන්න එපා. ඊළඟට බලන්න ගෝත්‍රය අනුව තමන් ඉපදුනා වූ ස්ථානය එහෙම නැත්නම් කුලය එහෙම නැත්නම් පරපුර අනුව තවත් කෙනෙක් වුණනම් මහපාත් අය කියලා එහෙම නැත්නම් වෙනත් වචන කියලා පරිහරණය කරනවා නම් වදන් කියනවා නම් ආන්න ඒක තුලත් තියෙන්නේ ඒ අයගේ දුර්වලතාවයක්. ඒ අයගේ මනස හදලා නැ මේ ලෝකේ ධර්මයේ අවබෝධයේ පිණිස. අන්න එතෙන්දිත් කියනවා ඒ වගේ දේවල් කියනවා නම් අන්න ඒ වගේ තැන්වල පරිස්සම් වෙන්න කියලා. ඊළඟට ක්‍රියාවානුව අපි සමහරක් වෙලාවට හොඳ ක්‍රියාවන් කරන්නේ. නමුත් අනිත් අය තුල තියෙන්නේ දුර්වල ක්‍රියාවන්. ඒ දුර්වල ක්‍රියාවන් මූලික කරගෙන මොකද කරන්නේ? ඒ දුර්වල ක්‍රියාවන් හේතුයෙන් ඒ අයගේ තත්වයේ නෑ කියලා සමහරක් අය නින්දාවට ලක් කරනවා, පහත් කරලා සලකනවා, ඔවුන්ගේ ජීවිතය කඩා බිඳ දාන්න උත්සාහවත් වෙනවා. ආන්න ඒ වගේ අවස්ථාවන් වලදීත් අපි මොකද කරන්න ඕනි පුතේ? අපේ ජීවිතේ අපි හිත හදා ගන්න ඕනි. අපි ක්‍රියාව හොඳයි නම් දැන් බලන්න සමහරක් වෙලාවට ඔබ යම් කිසි දෙයක් නැති දරුවෙකුට හෝ එහෙම නැත්නම් යම් කිසි දෙයක් නැති යාහලුවෙකුට උදව්වක් කරනකොට ඒ උදව්වට විරුද්ධව තව කෙනෙක් තවත් තමන් සමීපීටියේ යාළුවෙක් අනික් කෙනාව පිරිහෙලා කතා කරනවා නම් ඔබ දැන් වෙනස් වෙලා කියලා කතා කරනවා නම් ඔබ දැන් අනිත් කෙනාත් එක්කයි හැම කටයුත්තක්ම කරන්න කියලා ඔබව ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ මොකද්ද කරන්න ඕනි? ඔබ ඒ ගැන දුක් විය යුතුද? ඔබ ඒ ගැන පසුතැවිලි විය යුතුද? ඔබේ ක්‍රියාව හොඳ ක්‍රියාවක් නම් ඔබ දුක් වෙන්න නෙවෙයි, පසුතැවිලි වෙන්න නෙවෙයි. ඔබ කල්පනා කරන්න ඕනි, අනේ කමන්නේ, මම මං කරේ, මගේ හිත දන්නවා මං හොඳ දෙයක් කළේ කියලා. ඒක නිසා එයාට කවදා හරි තේරෙනකල් ඔබ ඉවසීමෙන් ක්‍රියා කරන්න ඕනි. ඔබ දැනෙමුතුකම් ඇති කෙනෙක් නම්, ඔබ දියුණු කෙනෙක් නම් ආන්න කළ යුතු කාර්ය තමයි ඒ විදිහට හිත හදාගන්න එක. පාසල් ජීවිතයේ තුල පුතේ ඔබ යාළුවෝ ගොඩාක් ඇසුරු කරනකොට එක යාළුවෙකුට උදව් කරන්න ගත්තොත් අනිත් යාළුවෝ වැරදි විදිහට ඔබගේ දිහා බලන්න පටන් ගනියි. ඒ තරහාවක් ඇති වෙන්න පටන් ගනි. සිතුවිලි දාමයන් වෙනස් කරගනි. ඒ වෙලාවට කල්පනා කරන්න ඕනේ ඒ අයගේ දුර්වල වූ සිතුවිලි කවදා හරි සැකසේවි. එතෙක් මං ඉවසන් ඉන්නවා. මම කළේ උතුම් ක්‍රියාවක් නැති බැරි කෙනෙක්. එහෙම නැත්තම් කළ යුතු කාර්යයක් මම සිද්ධ කරා කියලා අන්න එතෙන්දි ක්‍රියාව පිළිබඳව හිතන්න. අපේ වැඩිහිටි අම්මලා තාත්තලා කාට හරි උදව් කරනවා නම් මොනවා හරි දෙයක් සලකනවා නම් ක්‍රියා කරනවා නම් යහපත් ක්‍රියාවක් කරනවා නම් ආන්න ඒ ක්‍රියාවන් තුළ සමහරක් වෙලාවට ප්‍රතික්ෂේප කරන ඇති සමාජයේම අවිද්‍යාවෙන් තොරව දෝමනස්යෙන් තොරව ක්‍රියාවන් කරන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ අනුන්ගේ දේවල් කෙරෙහි ඇලීමක් ඇති කර ගැනීම, ආසාවක් ඇති කර ගැනීම. දෝමනස්ය කියලා කියන්නේ තරාව, පටිගය, කේන්තියෑම. මේ කේන්තියෙන් තොර වුණු අනුන්ගේ දේවල් වල ඇලීමෙන් තොර වුණු ක්‍රියාවන් කරන්න, ලෝභ දේශ මෝහයෙන් තොර වූ අකුසල මූලයන්ගෙන් හට නොගන්නා වූ ක්‍රියාවක් නම් ඔබ කරලා තියෙන්නේ, ඔබ සතුටු වෙන්න ඔබට කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැන ඔබ පැහැදිලිවම සතුටු වෙන්න ඕනි කාරණයක්. එනං ක්‍රියාව පිරිසිදුයි නම් කවදාවත් අනිත් අය නගන චෝදනාවන් වලට ඔබ වැරදිකාරයෙක් නොවේ නම් ඔබේ හිත පිරිසිදුයි නම් ඒ වෙලාවට කල්පනා කරන්න භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට දේශනා කරලා තියෙන්නේ ජීවිතයේ සකසා ගන්න ආකාරය අනුන් නගන චෝදනාවලට මම නතු නොවන කෙනෙක් නිසා මගේ හිත ඉතාම පිරිසිදු දෙයක් කියලා ඔබේ හිත ඔබ සකසා ගත යුතුයි. ඊළඟට ශිල්පය ඉගෙන ගන්නා දේවල් අනුව කියන්න පුළුවන්. ඔබ හොඳින් දක්ෂ ලෙස ඉගෙන ගන්නවා නම් චූටි දුවෙක් හරි පුතෙක් හරි ඔබ පුතේ ඉගෙන ගන්නකොට වටේ ඉන්න යාළුවෝ ටික සමහරක් වෙලාවට ඔබ ඉගෙන ගන්නවට කැමති නැත්නම් ඒ අයගේ සිතුවිලි වල දුර්වලතාවයක් මිස ඔබගේ අධ්‍යාපනය ඔබ කඩාවිට වට ගන්න උවමනා නැහැ. සමහරක් දරුවෝ ඉන්න වෙනත් චෝදනාවක් ආව වෙලාවට අම්මලාට තාත්තලාට ගිහිල්ලා කියනවා ඇති අනේ අම්මේ මට ඒ ඉස්කෝලේ ඉන්න බෑ මාව වෙන ඉස්කෝලේකට එක් කරගෙන යන්න. අනේ අම්මේ මට ඒ පන්ති ඉන්න බෑ මාව කවම හරි පන්තියෙන් මාරු කරවන්න. අනේ අම්මේ මට ඒ පන්ති ඉගෙන ගන්න දෙන්නේ නැහැ මේ යාළුව හැම වෙලාවෙම චෝදනා නගනවා කියලා. චෝටි දුවේ පුතේ ඔයා වෙන මොකවත් නෙමෙයි කරලා තියෙන්නේ අනුන්ගේ හිත්වල දුර්වලතාවයන් ඔයා ගෙදර අරන් ගිහිල්ලා ඔයාගේ හිතින් ඔයා කළ යුතු කාර්යෝක නෙමෙයි. අනිත් අය කරන දේවල් සමහරක් විට ඉවසන්න බැරි තරමටම පීඩනය එන අවස්ථාවන් වෙන්න පුළුවන්. නමුත් ඉවසන්න බැරිම තැන තමයි අපි ඉවසන්න ඕනි. ඔබ පන්තිය මාරු කරලා ගිහිල්ලා එතනත් ඉරිසියාවට ලක් වුණොත් ඔබ පාසල මාරු කරලා ගිහිල්ලා එතනත් ඒ විදියට ලක් වුණොත් ඔබ දක්ෂයෙක් නම් හොඳ කෙනෙක් නම් දුර්වල ළමයි දුර්වල මානසිකත්වයේ තියෙන අය ඕන තරම් ඉන්නවා. ඔබේ ජීවිතයට කොච්චර ප්‍රශ්න එන්න පුළුවන්ද ශිල්ප ශාස්ත්‍රය පිළිබඳව. ඒකින්ද වැඩිහිටි පිරිසත් එමය ක්‍රියාවක් කරගෙන යනකොට ඔය වගේ තැන්වල වෙන්න පුළුවන්. එතකොට ගේ අතහැරලා යනවා නම් අපි එතෙන්ට ගියාම තව තැනක් හොඳ නැත්තා. අනෙත් තැනට ගියා නම් අපි කොහෙද නවතින්නේ? අතහැර යෑම නෙවෙයි ඉන්න තැන ඉඳගෙන පිළිවෙලකට අපේ හිත දියුණු කරගන්න පුළුවන් නම් ආන්න ඒක තමයි වැදගත් වෙන්නේ. අතහරින්න ඕන්නේ කෙලෙස් දහම් මිසක් මේ අපේ ජීවිතේට එන ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්න වලට මූණ දීලා ඒවා ධර්මානුකූලව විවරණයක් කර ගැනීම තමයි අපි කළ යුතු කාර්යය බවට පත් වෙන්නේ. ඊළඟට ශරීර ආබාධවලට අනුව සමහරු එක එක කතන්දර නිඳා අපහාස කරන්න පුළුවන්. ශරීර ආබාධ සමහරක් වෙලාවට මේ බණ අහන අපේ චූටි දුවේ පුතේගේ හරි තරුණ නංගිලා මල්ලිලාගේ හරි අයියලා අක්කලා හරි අම්මලා තාත්තලා හරි ආච්චි අම්මලා සීයලාගේ කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඇස් දෙක පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මූණේ යම් යම් අඩුපාඩුකම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතේ පය අඩුපාඩුකම් ශරීරයේ යම් යම් දුර්වලතාවයන් තියෙන අය වෙන්න පුළුවන්. ඒ දුර්වල එක තැනක් අල්ලගන්න එපා. තව කොච්චර දේවල් ඔබගේ ශරීරය තුළ තියෙනවද? ඔබගේ ශරීරය තුළ තව මොනතරම් දේවල් පිහිටලා තියෙනවද කියලා බලන්න. මේ ලෝකයේ ඔබ දන්නවා නේද ශරීර අඩුපාඩු තිබුණත් ශරීර අංගපසංග සම්පූර්ණ වුණ මිනිස්සුන්ට වඩා සමහරක් තැන්වල දියුණු වෙලා තියෙනවා ශරීර අංගපසංග අඩු අය. දේශන පවත්වන සමහරක් වෙලාවට හොඳට අතපය ශක්තිය තියෙන අයට දියුණු වෙන ආකාරය කියාදෙන්නේ අය. චිත්‍ර ඇඳලා තියෙනවා සමහරක් වෙලාවට විද්‍යාත්මක පරේෂණ කරලා ඇඟිලි දෙකක් විතරක් වැඩ කරපු විද්‍යාඥයෝ ඉන්න අපේ චූටි දූල පුතාලා මේ කවුරු ගැනද කියන්නේ කියලා දන්නවා. ඒකින්ද අංගපසංග කියන එක සාධකයක් විතරයි සමහරක් වෙලාවට. පිනට සම්පූර්ණයෙන්ම ලැබෙනවා. හැබැයි පුතේ පූර්වයේ අකුසල කර්මයක් හෝ හේතු කොටගෙන ඔබට යම් තැනක අහිමි වුණත් ඒ අහිමි වීම ගැන හිතනවා කියන්නේ නැවත දුක් කන්දරාවක් ගොඩ ගහ ගන්නවා. අහිමි වීම නෙවෙයි හිතන්න ඕන්නේ ඔබට ලැබුණු දේ ගැන තුලින් කළ යුතු කාර්ය කුමක්ද කියලා හිතලා ඒ දේ කිරීමයි කළ යුතු වෙන්නේ. එහෙම හිතනවා නම් ඔයා තමයි මේ ලෝකයට පහළ වුණ ලස්සනම චූටි දුව පුතා බවට පත් වෙන්නේ. එතකොට චූටි දුවේ පුතේ අම්මේ තාත්තේ මෙන්න මේකෙදි කියනවා ශරීර ආබාධ නිසා අපි සමහරක් අයට හිනා වෙනවා. සමහරක් අයට අපි මොකද කරන්නේ එක එක චෝදනාවන් නගනවා එක එක නම් කියනවා ශරීර ආබාධ තියෙන දරුවෙක් සමහර අය කැමති නෑ ළඟින් වාඩි කරව ගන්න. මගේ යාළුවෙක් කියලා කියන්න කැමති නෑ. මේ හඳුන්වා දෙන්න කැමති නෑ. බස් එකේ එකට වාහනේ එකට යන්න කැමති නෑ. ඔය අය ප්‍රතික්ෂේප කරනවා පෞකාරකමනි, පෙර ආත්මෙ පව් කරලා ඇවිල්ලා කියලා. ඒ අයව නැවතත් අපහසුතාවයට විවිධ චෝදනාවන් නඟලා ප්‍රතික්ෂේප කරන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් ඔබට වඩා සමහර වෙලාවට හොඳට තියෙන කෙනෙකුට වඩා ඔය බාහිර ශරීරයේ යම් යම් දුර්වලතාවයන් මතුණත් මතක තියාගන්න. මේ බණපදේ අහනවා නම් ඒ වගේ පුතෙක් ඔබගේ හදවත දිහා ඔයා බලන්න. එහෙම හිතන මිනිසුන්ට වඩා ඔයාට ලැබිලා තියෙන්නේ ලස්සන හදවතක්, පරිපූර්ණ හදවතක්. ඔයාට හොඳ මොළයක් දීලා තියෙනවා. ඔයාට හිතේ මහා කල්පනා කිරීමේ ශක්තිය තියෙනවා. හරි වැරද්ද තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා. ඔයා තමයි මේ ලෝකෙට පාලන ලස්සනම කෙනා කියලා හිතලා ඉක්මනින් එතර වෙන්න. ඔය කියන එක එක්කෙනාගේ චෝදනාවන් අහන්න නැතුව බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැන මෙනෙහි කරන්න. ඔබට තමයි ලස්සන තැනකට යන්න පුළුවන්. ඒ වගේම හොඳට අංගපසංග තියෙන අයත් කරන්න ඕනේ උතුම් සීසත් ධර්මය. මේ ධර්ම කාරණාවන් එකින් එක එකින් එක විග්‍රහ කරමින් අවබෝධ කර ගැනීම. ඊළඟට ශරීරාබාධවලට ලක්ුණාම චෝදනා නගන. ඊළඟට සමහරක් වෙලාවට අපිට දකිනවා කාන්තාවන්ට බයිනවා පිරිමි පක්ෂේ. ඊළඟට සමහරක් වෙලාවට කාන්තාවන්ටත් නැති පිරිමි අයටත් නැති නිකන් අතරමැද වගේ ගතිගුණ පෙන්වන පිරි සමාජගත වෙලා ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඊළඟට පිරිමි අයත් ඉන්නවා. සමහරක් කාන්තාවන් පිරිමින්ට නිතරම චෝදනාවන් නගනවා. ඒ වගේම සමහර පිරිමි කාන්තාවන්ට ප්‍රතික්ෂේප කරමින් ඉතා නින්දාපහස කරනවා. ඒ වගේම ඔය සමහර පිරිමි ආවා විවාහ වෙන්නේ නැහැ. සමහරක් අය එහෙම ජීවිතත් ගෙවනවා. ඊළඟට සමහරක් අය මොකද කරන්නේ, මේ ජීවිතේ ගෙවාගෙන යනකොට කටයුතු කරන්න නැතුව ඔහි ජීවිතේ ගෙවන අවස්ථාවන් තියෙනවා. ඒවා මූලික කරගෙන සමහරක් වෙලාවට අකමැත්ත නිසා ඒ තමන්ට කුසල් දහම් වඩාගෙන යන්න අපහසු වෙයි කියලා හිතලා සමහරක් අය බැඳීම් ඇති කරගන්නේ නැතුව කුසල් දහම් වඩමින් ජීවත් වෙන හොඳ පරිසරයක හොඳ තරුණියන් හොඳ තරුණියන් විදියට සමහරක් වෙලාවට ජීවත් වෙන අවස්ථාවන් තියෙනවා. නමුත් ඒ අයටත් යම් යම් අවස්ථාවන්වල ඒ දුර්වලතාවයක් කියලා හිතලා චෝදනා නගනවා, ප්‍රශ්න කරනවා. අන්න ඒ වගේ නින්දාවන් අපහසුතාවයන් ඇති කරන කොටත් මෙතෙන්දි කියන්නේ ඒව ගැන හිතන්න එපා, ගණන් ගන්න එපා කියලායි කියන්නේ. ඊළඟට බලන්න සතුන්ගේ නම් කිය කියා සමහරක් වෙලාවට අපි බනිනවා, චෝදනා කරනවා. කේන්ති ගිය වෙලාවට අපි තිරිසංගත සත්වයන්ගේ සමහරක් වෙලාවට හරකා කියලා කියන අවස්ථාව. ඒ වගේම විවිධ සත්තුන්ගේ නම් කියනවා, සිව්පා සත්තුන්ගේ. ඒ වගේම උරගයින්ගේ විවිධ නම් කියනවා. අම්මා තාත්තා ලබා දුන්න නමට අමතරව අපි සමහරක් වෙලාවට සත්තුන්ගේ නම් යොදනවා. එහෙම නැත්නම් අනවශ්‍ය නාමික නම් යොදලා ඒවා තමයි ආමන්ත්‍රණය කරන්න යොදාගන්නේ. මේවා යොදන අය, මේවා කියන අය ඉතාම දුර්වල මානසිකත්වයෙන් පෙළෙන අය. ඒක හරියට තේරුම් ගන්න. ඔය අයට එහෙම නමක් කිව්වා කියලා ඔයගොල්ලෝ සැලෙනවා නම් ඔයගොල්ලොන්ගේ මනසත් දුර්වලයි. අභාග්‍යවතුන් වහන්සේ කිව්වේ ඒකයි. මේ කියන නම් කියන දේවල්, මේ හඳුන්වන දේවල් එක්ක ඒවැයි ගැටෙන්න යන්න එපා, ඇලෙන්න යන්න එපා. ඒවා ඇලීමක් ගැටීමක් ඔබ ඇති කරගන්නවා නම් ආන්න එතන තමයි දුර්වලතාවය ඇති කරගන්නේ, ප්‍රශ්න ගොඩනගා ගන්න. ඒක නිසා ඒවැයි ඇලෙන්න එපා, ගැටෙන්න එපා කියලායි කිව්වේ. එහෙම නම් කියලා බයිනවා නම් අන්න ඒවන්ගෙන් ඒ කියන දේවල් අල්ලා ගන්න නැතුව වෙන් වෙන්න කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වගේ චෝදනාවන් නගනකොට නපරේ සංවිලෝමානි, ආ නේවා කෙරේ ඇලෙන්න එපා, ගැටෙන්න යන්න එපා. ඒ චෝදනාවන් වලට ලක් වෙන්න එපා. ඒවා කියන්නේ ඔබව කේන්ති ගස්වන්නමයි. ඒවා කියන්නේ ඔබේ ඇහි කඳුලේ බලාපොරොත්තුවමයි. ඒවා කියන්නේ ඔබ ධම්නසට පත්වේ කියන බලාපොරොත්තුවෙන්මයි. ඔබට කේන්ති කියලා ප්‍රතිචාර දක්වයි කියන බලාපොරොත්තුවමයි. ඒක නිසා අම්මේ තාත්තේ චූටි දුවේ පුතේ හොඳට තේරුම් ගන්න, කවදාවත් එනම් මේ වගේ ඇලෙන්න ගැටෙන්න ප්‍රශ්න ඇති කරගන්න යොමු වෙන්න එපා. ඔබේ ජීවිතේ එතකොට අයහපත තැනට තමයි ගෙනියන්නේ. යහපත් තැනකට ගෙනියනවා නම් ඔය අය ඕන දෙයක් කියන්න මට ප්‍රශ්නයක් නෑ. මම මගේ ජීවිතය සුන්දර කරගන්නවා, ලස්සන කරගන්නවා, මගේ ජීවිතේ මම උසස් තැනකට ගෙනියනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. ආන්න ඒක තමයි වටිනාම කියන තැනකට ගෙනියනවා කියලා කියන්නේ. නපරේසං කතා කතං. ඊළඟට කියනවා අර වගේ නින්දා කරනකොට අන්න ඒ වගේ අපිට වෙන් වෙන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ හැම දෙයක්ම හොයන්න ඕනේ. යහපත් කලක් සිදු පොඩි අඩුපාඩුව හොයනවා. හොඳට හිටියත් හොඳට කළා සමහරුන්ට හොඳ නැති අවස්ථාවන් එන්න පුළුවන්. ඒක නිසා නින්දා කරනවා. දැන් අපි හිතමු ගෘහස්ත ජීවිතේ අපේ වැඩිහිටි අම්මලා තාත්තලා මේ කාරණේ හිතන් ගෙදර ඉන්නකොට ඔය ඇත්තෝ ගොඩාක් යහපත් දේවල්මයි කරන්නේ. හැම වෙලාවෙම හොඳ දේවල් කර කර ඉඳලා එක සුළු අඩුපාඩුවක් එනවා. බලන්න අනිත් අය කියන්නේ ඔබගේ යහපත් ටිකද එකම අඩුපාඩුවද කතා කරන්නේ කියලා. අපි මොනවා කරත් වැඩක් නෑනි කියලා සමහරක් වෙලාවට කියනවා. පාසල් පද්ධතිය තුලත් අපිට ඕක තියෙනවා. වෙනත් රැකියා මට්ටම් වලත් තියෙනවා. සමහරක් වෙලාවට ගොඩාක් හොඳ දේවල් කර කර හිටියට ඒ ගොඩාක් දේවල් වලට වඩා සමහර තැන්වල ඉස්මතු වෙන්නේ මොනවද? විවිධ තැන්වල ඉස්මතු වෙන්නේ දුර්වලතාවයේ තමයි ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. කොච්චර හොඳ කළත් වැඩක් නෑ. අවසානයේ පොඩි වරදක් වුණාම ඇති. ඒක තමයි හැමෝම යොමු කරවන්නේ. ලෝකයේ සමහරක් වෙලාවට හොඳ දේවල් කරන පිරිසක් අතරේ එක්කෙනෙක් වැරද්දක් කරාම සංස්ථාවටම නැත්නම් පද්ධතියටම පහර දෙන අවස්ථාවන් තියෙනවා. භික්ෂු සමාජයට ඒක බොහෝ සෙයින් බලපාන අවස්ථාවන් තියෙනවා. ඒක නිසා අපි මේවා තේරුම් ගන්න ඕනේ දේවල්. නින්දා අපහාස එනකොට ඕවා කියන මිනිස්සුම්ම ඒ අයගේ දුර්වලතාවයන් ප්‍රදර්ශනය කිරීමක් කියන එක විදියටයි අපි මේ හැම කාරණයක් දිහාම බලන්න ඕනේ. මම හොඳ දේවල් කරලා තියෙනවා නම් තරහාදියකට දාලා මයින්කොට මගේ වැරද්ද ඉතාම සුළුයි නම් ඔබ සතුටු වෙන්න. සුළු වරද්දක් කරාට වරද්දක් වුණාට නොදැනුවත්කමින් හරි මම ගොඩාක් කලාවට කරලා තියෙන යහපත නම් ඔබ සතුටු වෙන්න. මේ අයට ඒක පෙනුන්නේ ඒ අයගේ දුර්වලතාවයක් කියලා. නිතරම සිද්ධ වෙන්නේ ඒකයි. සමහරක් කලාවට gedera ඉන්නකොට වැරදිම පේනවා වෙන්න පුළුවන්. හොඳ දේවල් එකක්වත් නොපෙනෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා එහෙ කඳුල දුක වේදනාව හටගන්න උත්සාහවත් කරන්න එපා. ඒකෙන් මිදිලා යහපත් තැනකට යන්න නම් අපි අර හොඳ දේවල් මම කරලා තියෙනවා ඔබට වැටහුනේ නැතුන කවදා හරි තේරෙයි කියලා නිවසගෙන ඉන්න ඕනි. ඒක තමයි කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ නින්දා නොලබපු මිනිස්සු අපි නැති කෙනෙක් නෑ. අටලෝ දහමෙන් කම්පා නොවෙන්න කියලා දේශනා කළේ. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැපදුක. ඒකින්ද මේ නින්දා අපහාස ගැරහීම අපි හැමෝටම එනවා. ඒවැදී අපි කම්පා නොවි ඉන්න කියලායි මෙතෙන්දි කියන්නේ. නත්ති ලෝකේ අනිද්දිතෝ. නින්දා නොලබපු අය මේ ලෝකේ නෑ. ඒකින්ද එන්න පුළුවන්. ඒවැදී අපි ක්‍රියාත්මක වීන ආකාරයයි වැදගත් වෙන්නේ. නපරේසං කතා කතං. සමහරු කතා කළාට සද්ධාව තියෙනවද නැද්ද කියන එක අනෙක් අයගේ තොරතුරු හොයනවා. සිල් රකින්නවා සිල් නොරකින්නවා කියනවා බයින්න පටන් ගන්නවා. සමහරු හොයන්නේම අනුන්ගේම දේවල්. ඇයි අපි අනුන්ගේ දේවල් හොයන්නේ? ඇයි මා දිහා අවධානයක් යොමු නොකරන්නේ? බලන්නකෝ අර කෙනාගේ ශ්‍රද්ධාව කොහමද? එයා දන් දෙන ආකාරය කොහමද? එයා ලෝභයිද? එයා කොච්චර දන් දීලා තියෙනවද? ඒවා දෙන්නේ නැද්ද? ඒ දෙන එක දිහා බලනවා වගේ මං කොච්චර ඒවා දෙන්න පුළුවන් වෙලාද කියලා මයි මං ගැන හොයන්නේ නැත්තේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තමන් ගැන හොයන්න කියලා. සතිපට්ඨානය වඩනවර දේශනා කළේ අජ්ජත් බහිද්ධාවා කියලා දෙකක් කියනවා. අජ්ජත්ංවා බහිද්ධාවා කියලා. අජ්ජත්ත කියලා කිව්වේ තමන් පිළිබඳව ලෝකයේ විදිහට දකින්න කියලා. බහිද්ධාවා කිව්වේ ඊට පරිබාහිරව ඊට පස්සේ දකින්න කියලා. ඉස්සෙල්ලා කිව්වේ තමන් පිළිබඳව දකින්න. මං ගැන දකින්න ඕනි ඉස්සෙල්ලාම. මගේ තියෙන අඩුපාඩු දකින්නවා දකින්න ඕනි. මම මොනවද අඩුපාඩු ඇති කරගෙන තියෙන්නේ? මගේ ජීවිතේ එකතු කරගත් අඩුපාඩු මොනවද කියලා මම හොයන්න ඕනි. එහෙම හොයනකොට තමයි ඒ අඩුපාඩු පිළිබඳව හොයනකොට තමයි අපේ ජීවිතයට වැටහෙන්නේ මම කරපු දේවල් මොනවද නොකරපු දේවල් මොනවද කියලා ආන්න වටහා ගැනීම තමයි වැදගත් වෙන්නේ. එතකොට මං ගැන හොයනකොට මගේ ශ්‍රද්ධාව මං කොච්චර පිහිටුවාගෙන තියෙනවද? භාග්‍යතුන් වහන්සේ ගැන කොච්චර මං ගෞරව කරනවද? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාව මං කොච්චර අවබෝධ කරගෙන තියෙනවද කියන එක පිළිබඳව අවබෝධ කර ගැනීම ආන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාව මං අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණය කොච්චරයිද කියලා අපි වටහා ගන්න ඕනි. මට ශ්‍රද්ධාව කොච්චර තියෙනවද? මම සීලය කොච්චර ආරක්ෂා කරනවද? සමහරක් වෙලාවට අනිත් අයගේ සීලය තමයි බලන්නේ. හැරුණත් වැරදි, කතා කළත් වැරදි, ගමනක් ගියත් වැරදි, යන විදිය, අඳින විදිය, පළඳින විදිය, හැසිරෙන විදිය අපි හොයන්නේ මෙහෙමයි. පාසලට ගියාමත් අනිත් දරුවන්ගේ වැරදි විදියට හොය හොයා ඉන්නවා මිසක් මා අතින් සිද්ධ වෙන වැරදි මොනවද කියලා කවුරුවත් හොයන්නේ නැහැ. මගේ අතින් වුණ දේවල් මොනවද කියලා අධ්‍යයනය කරන්නේ නැහැ. මම ඉගෙන ගැනීමට වැරදුණු තැන් මොනවාද? මගේ හැසිරීමේදී වැරදුණු තැන් මොනවාද? මං කතා කරපු දේවල් වල වැරදුණු තැන් තියෙනවද? ආන්න ඒව පිළිබඳව කිසිදු අධ්‍යයනයකින් තොර වුණාම, ඒ අධ්‍යයනයෙන් බැහැර වුණාම අපි මොකද කරන්නේ? අපි විසින්ම වැරදි ක්‍රියාවන් අනුන්ත අයගේ හොය හොයා ඉන්නවා. ඒ හැවීමම තමයි සමහරක් වෙලාවට අපි හැමෝම අතර ගැටුමක් බවට පරිවර්තනය වෙන්නේ. ඒක නිසා චූටි දුවේ පුතේ අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගි මල්ලි හොඳට තේරුම් ගන්න, අනිත් අයගේ වැරදි අඩුපාඩු හොයනවට වඩා අපි උත්සාහවත් වෙන්න ඕනේ මා ගැන හොයන්න. මං ගැන මම මොනවද කරේ? මගේ ශ්‍රද්ධාව කොච්චරද? බුදුන් වඳිනවද? මල් පූජා කරනවද? දන් දෙනවද? සිර රකින්නවද? භාවනා කරනවද? මම මොනවද කරලා තින්නේ මේ වෙනකොට? ඊළඟට මං අනිත් පැත්තෙන් දියුණුව වෙනුවේ මොනවද කරගෙන තියෙන්නේ? මං හොඳින් ඉගෙන ගන්නවද? එහෙම නැත්නම් රැකියා මට්ටමට යන අය රැකියාව හරියට කරගෙන තියෙනවද? දියුණුව වෙන්න වීරිය වඩනවද? බාහිර දියුණුව ඇති කරගෙන තියෙනවද? වගේම අභ්‍යන්තර දියුණුව වෙනුවෙන් මං වැරදි ක්‍රියාවන් වලින් වැළකිලාද? රාමිර පානෙන් වැළකිලාද? වෙනත් අකටයුතුකම් වලින් වැළකිලාද? පංචශීලයේ ආරක්ෂා කරනවද? සිල් රකින්නවද? භාවනා කරනවද? ඉස්සෙල්ලා මං ගැන හොයන්න. සමහරක් වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ සීලය හොයන, භික්ෂුන් වහන්සේලාගේ භාවනාව හොයන, භික්ෂුන් වහන්සේලාගේ ගුණ ධර්ම හොයන මිනිස් අයට පංචශීලයවත් නැහැ. තමන් ගැන හොයන්නේ නැති මිනිස්සු තමයි බොහෝ වෙලාවට එන්නේ අනිත් අය සකස් කරන්න. සමහරක් වෙලාවට එන්නේ එහෙම ගුණ ධර්මයන් පෝෂණය කරන අයට ඒ අය කල්පනා කරන්නේ මං ඊතර වෙන්නේ කොහොමද කියලා, මං තමන් ගැනයි හිතන්නේ. ආන්න බලන්න, ඒ ජීවිතය අපි වෙනස් කරගන්න ඕනි. අපේ සිතන විදිය, සිතුවිලි හැසිරෙන ආකාරය, මේවා පිළිබඳව අනුන්ගේ දෝෂයන් හොයනවට වඩා අපි නිරන්තරයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තමන් ගැන හොයන්න කියලා. මං ගැන හොයලා මම හදාගත්තොත් මුළු ලෝකෙම ලස්සන වෙනවා, තම තමන් පුද්ගලිකව හැදුනොත්. එතෙන්ද කියනවා තමන් පිළිබඳව හරි අවබෝධයෙන් යුක්තව සිල් පිළිබඳව ක්‍රියා කරන්න ඕනි. ඊළඟට ශ්‍රද්ධාවෙන් පැවිදි වුණු භික්ෂූන් වහන්සේලා වුණත් කවුරු වුණත් බලන්න වත් සම්පූර්ණ කරනවා. මලු පෙත්මන් අමදිනවා. චූටි පොඩි හාමුදුරු කෙනෙක් වුණත් සමහරක් අවස්ථාවන්වල පොඩියට සෙල්ලම් කරොත් එහෙම අපි වැරදි විදියට දකින්න පුළුවන්. නමුත් ඒ පොඩි හාමුදුරු උදේ පාන්දර නැගිටලා තමන්ගේ ගුරුදේවයන් වහන්සේලාට වැඳලා, ඒ වගේම බුදු හාමුදුරන්ට තුන් වතාවක් වැඳලා, මිදුල් අමදලා, පැම් පෙරලා තියලා, කසාවත් දරාගෙන, සිල් පිළිබඳව මෙනෙහි කරලා, ඒ දේවල් පිළිබඳව සිද්ධ කරමින් තමයි සමහරක් කලාවට ළමාකමට දඟලන්නේ. ඒ තුල සිල් හෙව්වොත් එහෙම, වැරද්දක් හෙව්වොත් එහෙම අපි වැරද්ද යටින් තියෙන ගුණය අපි දැකලා නැහැ. ඒ වගේම තමයි චූටි දරුවෙද්දීත්, වැඩිහිටියෙද්දීත්, මිනිස් සමාජය තුලත් අනිත් අයගේ ওই වැරදි විදියට දැක්කට යටසැඟවුණු මහා වූ ගුණ කදම්බයක් තියෙන පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ජීවිතේ මේ ස්වභාවය පිළිබඳව හරියට තේරුම් ගන්න නම් නපරේසං විලෝමානී නපරේසං කතාකතං, අත්ත නෝව අවේකෙය කතානි අකතානිච කතා කළයුතු දේවල් හා නොකළයුතු දේවල් පිළිබඳව අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්න කියලා තමම් පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒක නිසා අපිට කියනවා කතා කරනවා නම් ධම්මීවා කතාරියෝ වතුන්නී භාවෝති. ධාර්මික කතාවක් කරන්න නැත්නම් ආර්ය තෘෂ්ණිම් භූත භාවය ආරක්ෂා කරන්න කියලා කියනවා. ආර්ය නිශ්ශබ්දතාවය රැකගෙන ජීවත් වෙන්න කියලා කියනවා. අපිට කතා නොකරන්න ඕනි. දෙතිස් මහා කතාවක් දේශනා කළා තියෙනවා. රජුම් පිළිබඳ කතාව, සොරුම් පිළිබඳ කතාව, මහා ඇමතිවරුම් පිළිබඳ කතාව, සේනා කතා, බියවීම් පිළිබඳ කතා, යුද්ධ කතා, ආහාර කතා, පාන වර්ග කතා, ඇඳුම් පැළඳුම් පිළිබඳ කතාව, ඒ වගේම තමයි මල් මාලා පිළිබඳ කතාව, සුවඳ වර්ග පිළිබඳ කතාව, මේ වගේ නෑයම් පිළිබඳ කතාව, රතවාහන පිළිබඳ කතාව, ගම් පිළිබඳ කතාව, නියංගම් පිළිබඳ කතාව, නගරයන් ආදී මේ වගේ දෙතිස් මහා කතාවන්ගෙන් වළකින්න කියලා කියනවා. ඒතොර ධම්මීවා කතා අරියෝවා තුන්නී භාවති. කතා කරනවා නම් කරන්න කියන්නේ ධාර්මික කතාවක් තමයි. නැත්තං ආර්ය නිශ්ශබ්දතාවය රැකගෙන, උතුම් නිශ්ශබ්දතාවය රැකගෙන ජීවිතේ ගෙවන්න කියනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ යහපත් තැනකට ගෙනියන තැනකට ක්‍රමවේදය සකස් කරගන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අද එනම් ධර්ම දේශනාවේ අපේ චූටි දුවල පුතාල වැඩිහිටි හැමෝමයි එකතු වෙලා තේරුම් ගන්න ඕනි කාරණේ. මම කරන ක්‍රියාව හරිද කියලා අද ඉඳන් හොයලා බලන්න. මම කතා කරන වචනය හරිද කියලා හොයලා බලන්න. මං හිතන සිතුවිල්ල හරිද කියලා බලන්න. නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්ත නෝව ආවේක්කෙය කතානිය කතානිච කළයුත්ත නොකළයුත්ත මා පිළිබඳව හොයලා ජීවිතේ පුරාවටම ගෙවන්න. මම හොඳට හැදුනොත් මුළු ලෝකයේම ලස්සන සමාජයක් ගොඩනගෙයි. ඒ තුලින් පුළුවන් අපිට ලස්සන පරිසරයක්, ලස්සන සමාජයක්, ලෝකයක් ගොඩනගන්න. ඒක නිසා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ අපේ සදාවත් වටිනා කියන පින්වතුන් පිරිස සියලු දෙනාම තේරුම් ගත යුතු කාරණය තමයි අපේ ජීවිතයේ සකස් කරගන්න, යහපත් තැනකට ගෙනියන්න මේ උතුම් සීසත් ධර්මයෙන් කවුරු මට හොඳ දේවල් කරනු නින්දා කළත්, මාව අපහසුතාවයකට පත්වෙන වචන කිව්වත් ක්‍රියා කළත් මම ඒ දේවල් වලින් සැලෙන්නේ නෑ අද සිට. ඒ අය හිතන විදිහේ දුර්වලතාවයක් කියලා හිතාගෙන මම හිත සකස් කරගන්නවා. ඒ අනුව සකස් කරගෙන මගේ ජීවිතයේ මම අද පටන් ලස්සන වූ වටිනා කියන තැනකට ගෙනියනවා කියලා මේ ගාථාවෙන් ගන්න ආදර්ශයක් ඇටියට ජීවිතේ සුන්දර කරගන්න මේ ධර්මානුශාසනාවම හැම දිනාටම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් සීසත් ධර්මයේ ශ්‍රවණය කරන්න යෙදුනා. ඉතින් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් මේ ධර්ම ශ්‍රවණය කළ ඇත්තන්ගේ ජීවිතේට යහපත සිත සාන්තිය සැලසෙන විදියට ඒ කරුණු උපයෝගී කරගනීවි. ඉතින් ඒ තුලින් වටිනා කියන ආනිසංශයක් උදා කරගත්තා. මේ ලබාගත්තා වූ පුණ්‍ය ශක්තිය අපි පළමුවෙන් ඉෂ්ඨකාමී පින් කැමැති සම්යද්දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් ඒවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් සැනසීම පිණිසම දෙවියන්ට හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම නමින් මිය ගියා වූ සියලුවම ඥාතීන් සියට නගා ගන්න ඒ සමත් දුකෙන් මිදේවා, නිවන් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පුණ්‍ය ශක්තිය මේ උතුම් කාර්ය සිද්ධ කරන්නා වූ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා රේනෝද සිල්වා මැතිතුමා ඇතුළු මේ හිරු මාධ්‍ය ජාලයේ හිරු FM සේවය ඇතුළු හිරු මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුවම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කළ ලොකු ගුඩා හැම දිනාටමත් අපේ චූටි දුවල පුතාල වැඩිහිටි ආදී කොටගත් ලෞකවාසී ලංකාවාසී සියලු දෙනාටමත් මෙලොව සැපවත් ජීවිතය පිණිස හේතු ආසනා වේවා, අවසන උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද සිනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ